තමයි ප්‍රශ්නයක් තියෙනවා. ජ්‍යොතිෂ වේදියෙකු යමකගේ හඳහන පරීක්ෂා කර බලා ජීවිතය පුරාවට දුක් පීඩා උරුමයිද, ඒ කර්ම දෝෂයක් යයිද පැවසුව හොත් එම පුද්ගලයා ඉතා යහපත්ව ධාර්මිකව ප්‍රතිපත්ති ඇතිව ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයාට එම කර්ම දෝෂේ යටපත් කර අභිවෘද්ධිය ළඟා කරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකෙදි විශේෂයෙන් බලන්න මේ කාලේ මේ ජ්‍යොතිෂඥයෝ කියලා අපි කිව්වට මේ තියෙන ජ්‍යොතිෂයේ නෂ්ටාවශේෂයක් මේ කාලේ. නෂ්ට කියන එක තමයි අවශේෂ නෂ්ටය තමයි ඉතිරි වෙච්ච නැට්ට කියන වචනේ අද භාවිත කරා. ඉතුරු වෙච්ච නැට්ටක් වාගේ. සතා නැහැ. ඒ වගේ ජ්‍යොතිෂයේ තුල මූල ධර්මයේ නැහැ. මූලික වැදගත් හරවත් හරියක් තිබුණා ලෞකික වශයෙන් ওই ටික නැහැ. ඉතුරු වෙච්ච නඩුකොඩු ටිකක් තමයි තියෙන්නේ. නෂ්ටාවශේෂය කිය ඔන්න ඔහොම එකක්. ඉතින් ඔහොම එකකින් කොහොමද යම්කිසි කෙනෙකුට ඔබට මේ ජීවිත කාලේ මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ කොහොම කියා දෙන්නේ? ඕක කියන ක්‍රමයක් තියෙනවා මේ ජ්‍යොතිෂඥයෝ. හරියට අත්දැකීමක් තියෙනවා වගේ කියන ක්‍රමවේදය. එක හතර හත දහය කියලා කොටු හතරක් තියෙනවා. කොටු 12 කියලා බෙදගුවාම ওই ජ්‍යොතිෂ ආදර කේන්ද්‍ර චක්‍රේ. ලග්නේ අයත්තානේ කුටුම්භ ගතානේ දලස්ථානේ ආදිවාසී පොලස් හතරක් තියෙන තැනක් තියෙනවා. හතර පොලක්. මෙන්න මේ හතර පොලේ ග්‍රහය පිහිටියේ නැහැ කියනවා හතර කේන්ද්‍ර 12 කියේ. හතර කේන්ද්‍රයේ 12 කියන වචනේ ගත්ත ගාම ජ්‍යොතිෂඥයා දායකත් අහගත්ත එක මොකද්ද? ඌ ඉන්න තැනක හරියන්නේ නැහැ. ඌට ජීවිත කාලය ඉදලා හරියන්නේ නැහැ. මහා කාලකණ්ණි. ඌ හිටපු තැනක් හැඳ නැති වෙලා යනවා. මෙන්න මේ ජාතිය ක්‍රමවේදය. ගත්ත ගාම කියන නෂ්ටාවසේසේ. එින් එහාට එයක් ඥාන ශක්තියක් නැහැ. ඒක විමර්ශනය කරලා බලලා හිටා මේක මොකද්ද මේ කියා තියෙන කියලා හොයාගන්න. පොතේ ළඟ ළඟ තියෙන ආසන්න පොත්පත්වල ලියා තියෙන මොකද්ද ඒකෙන් තමයි කතා කරන්නේ. ඉගෙන ගත්ත එක නිදී උගත්තු. ඉතින් දැක ගාම කේන්දරය තහරි විසි කරා මේක මහා කාලකන්ණියේ කේන්දරයක් ඌට හරියන්නේ නැහැ. ඌ ඉන්න දෙන හරියන්නේ නැහැ. ජීවිත ආන්තිය දැක්කම ඔහුගේ කර්ම දෝෂයක් ඕක කරන් දෙයක් නැහැ කියලා. එක්තරා මහත්මේ ගම්පහ පැත්තේ මාත් ඔය ජෝසිය විලාද විවිධ පරීක්ෂණ කරපු කෙනෙක් මුල් කාලේ. කේන්දරයක් කරන් ආවා එක ළමයි. ගෙනහල්ලා දුන්නට පස්සේ මම බැලුවා ගාම දැක 1 4 7 10 කියන මේ පොටු හතරේ කේන්දරේ නැහැ. මේක ඒකාන්තයෙන් සතර කේන්දර 12 කියන වචනෙට ගැප් වෙලා තියෙනවා. ඒවා අනික් අය නෙදන තවත් ක්‍රම තියෙනවා. වැලිය යුතු ක්‍රම. දැන් මේ ධර්මඥානියක් නැති නිසා සතර කේන්දර 12 මහා කාලකන්ණී කියන සම්මතයෙන් ඉහාට යන්න බැහැ. නමුත් මේ සම්මතයක් ওই පොතපතේ නැති දෙයක් මම දැකලා තියෙනවා ධර්මානුකූල පැත්තක. ඒක පොතපතේ විග්‍රහ කරලා නැහැ. ඔය හතර කේන්දර 12 වෙන ක්‍රම දෙකක් තියෙනවා. දෙගොල්ල. මේ දෙගොල්ල ඉස්සෙල්ලා තේරුම් අරන් ඉන්න ඕන. මොකද්ද මේ කියන්නේ කියලා. ඔය ලග්නේ කියලා තැනක් තියෙනවා. ඒක තැන. ඔය ලග්නේ කියන්නේ ලගින තැන. අලුගොඩේ ලගිනව වල්ලා එහෙම කියන්නේ. ලගිනව. තාපිනෝ ලගිනෝ ඔයගේ වචන තියෙනවා. ඔය ලගිනවා කියන්නේ යම් කිසි දෙනක වැහැගෙන ඉන්නවා ඒ ස්ථානයේ ඒ ගති ලක්ෂණය තුල ඉන්නවා යම් කෙනෙක්. ඒකෙන් අහකට යන්නේ නැතුව. මෙන්න මේ ගති ලක්ෂණය හැම කෙනෙක්ම විවිධාකාර ගති ලක්ෂණ වල ලගිනවා. ඔන්නේ ලගින ගති ලක්ෂණය යම් කෙනෙකුට තියෙනවා ඕකෙන් තමයි ලග්නෙට හේතු වෙන්න ආවදී කොන්නගින්. හැම කේන්දරයකම ලග්නෙ තියෙන ඒ ගති ලක්ෂණ. අපි සසරේ එනකොට ලැග්ග හැටි මොනවද ලගිනේ? පෙලකය කාමී ලගිනවා. පෙලකය ඊර්ෂ්‍යාවේ ලගිනවා. පෙලකය වෛරකාම් වල ලගිනවා. පාලි ගවන්නේ හොමයි. පෙලකය ඔය විවිධ කාමයන්ගේ ලගිනවා. පෙලකය හරි හම්බ කරගෙන සැප සම්පත් අරින මාන්නී ලගිනවා. කුල මාන්නී ලගිනවා. නිල මාන්නී ලගිනවා. ලොයි ලගිනේ ඒවා. ඔන්න ඔය වැඩි වෙච්ච පළවෙනි එක තමයි උපාදානිය කරලා උපදිනේ කාට ලගින දැන හැදෙන්නේ. ඒක තමයි ලග්නේ කියන්නේ. ඒ ලෞකික ආත්මයේදී ඕක තියෙනවා ග්‍රහණය කරගෙන හිටිය මොන ගති ලක්ෂණයක්ද? ඒක විහිදෙන ග්‍රහයාගෙන් හම් වෙන්නේ අන්නේ ගති ලක්ෂණය. ඔබ තමයි මූලික කේන්ද්‍රීය ලක්ෂණය. ඊට පස්සේ ඒ වගේ ඒ පුද්ගලයා මොනවද හරි හම්බ කළේ? මොනවද කරන වැඩ පිළිවෙල? ඒ වගේ ඔහුගේ තිබුණා යම්කි සංඛාර ගොඩනගපු චරිතය. මෙන්න මේක තමයි ඔහු එකතු කරලා. ඔය හතර වැන්නේ පෙන්වන්නාව දෙන පිටන චක්‍රයෙන් පෙන්වන්න. මොනවා හරි ඔහු කරපු සංඛාර වැඩ පිළිලි ස්වභාවය. ඊපදී ඔහු එකතු වෙලා හිරිය කවුරු එකද කොහොමද ස්වභාවය? අන්නේ එක තමයි කුට්ටුම්බකස්ථානිය කියලා හත් වැන්න කියන එකේ පෙන්වන්න. ඊට පස්සේ ඔහු වෙතන ඉඳලා ඉවරලා එහෙනම් කරගෙන යන පුණ්‍ය කටයුතු ආදී යමක් ගත්තා නම් කරගත්තා නම් ඒක ඵල විපාක දෙන තරමයි 10 වෙන්නේ පෙන්වන්නේ. ඔන්නේ දින හතර දෙන පාළු වෙන ක්‍රම හතරක් එදෙන. දෙගොල්ලකට. සමහර වෙන මහ කාලකණි මිනිසු ඉන්නවා. බේවද්දු සූදුවට ගියාය. අනුන්ට මොනව හරි වැඩක් නැති දේවල් කෙනිය සත්‍ය ආධුකාරියෝ. මේ වගේ ඉන්නේවුන්ගේ ගති ලක්ෂණේ වර්ධනය වුණා. ඒ ගති ලක්ෂණේ නිසා. ඌට ඉන්න හිටින්න තැනක් ඕනේ නැහැ. ඒකත් විකුණගෙන ඌ බොනවා. සූදුවට යනවා. සත්‍ය ආධු ගන්නවා. ඉන්න ඉඩම හරි විකුණ ගන්නවා. ඌට ළඟින් දෙනක් ඕනේ නැහැ. කොහෙ ගහන්න හිටී ඉඳන් ළඟින්. අල්ලගත් එකක් නැහැ. මට කියලා ඉන්න දෙනම් එහෙම එකක් මට ඕනේ කොහෙ හරි ඉන්න බැරි. කානුවක හරි කවන්න වැහැලා ඉන්නවා. බස් හෝල් එකේ හරි මුදියා ගන්න. එන කොහේ හරි කමක් නැහැ අනුගිතිනක හරි ඉන්නවා. ඇයි එහෙම කරන්නේ? ඉඩම කීයට හරි දින එකක් බොන්න ඕනේ. බොන එක ඊට වඩා ලොකුයි. සූදුවට යන එක ඊට වඩා ලොකුයි. අන්න ගති ලක්ෂණ ඒක හැටි. අල්ලාගත් එකක් නැති අසත් කාලකන්ණී එක හැටි ඔය එක. ඌට ලග්නේ හිස් වෙලා අල්ලාගත් එකක් නැති නිසා ලග්නේ ගහ වෙලා තියෙන එක. හරි හම්බ කරගත්තා. තාතේ සතයක්වත් තියාගන්නේ ඌ බොන්න හරි සූදුවට යන්න හරි මොන හරි වැරදි නිස්පල වැරදිට ඌ ඒක විලං කරනවා. ඌ ගැති කවදා සල්ලි නැහැ. මුදක් මිල මොන හරි මිල මුදල් මිනුම් මොන කන කර ආවරණ ආදී මොන හරි තිබුණා නම් එහෙම දෙයක්වත් ඌ ළඟ නැහැ. තියාගන්නේ වටිනා කිදේ ඔක්කොම විකුණනවා. විකුණ විකුණ ඌ වැඩක් නැති හිස් වැරදිට ඌ දෝනවා. ඊට ඌ ළඟ එකතු වෙච්ච දේකුත් නැහැ. හතර වෙන්න හිස් වෙලා. අද ඒ නර කාල කන්‍යාගේ හතර වෙන්න හිස් වෙන්න හේතුව. ඌට පවුලේ අමුව කියලා ගන්නෙකුත් නැහැ. දරුවෝ කියලා ගන්නෙකුත් නැහැ. අම්මා තාත්තා කියලා ගන්නෙකුත් නැහැ. ඒ ඒගොල්ල ගැන බැලිල්ලකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. මට ඕවා ගැන බලන්න ඕනේ. මට හිතලා ලොකුයි. ටිකක් ගිහ වීලා ඉඳා මගේ පාඩුවේ ඉන්නේ. ආයි පවුලේ කාටවත් යුතුයකම් ඉටු කරන්නේ. හම් වෙන එකක් දිනා ඌ කාලා වීලා හිටලා නාති කරලා දානවා. අන්න හත් වෙන්නේ ග්‍රහණය නොකරන්ට එක හේතුව කාලා කණි හේතුව. ඊට පස්සේ මොකද කරන්නේ? එකතු කරලා තියාගත්ත දේකුත් නැහැ. ඔලගේ ප්‍රතිඵලයකුත් නැහැ. හරයක් හිත ප්‍රතිඵලයක්. අන්තිමට මෙච්චර කල් කරපියම් මොකද ගත්ත වැදගත් දේ? ඌරත් බැලලා නිකන් ඉන්නවා මිසක් හොරගත දේකුත් නැහැ ලබාගත දේකුත් නැහැ මොන දෙයක්වත් දහ වෙන හිස් වෙන්න හේතුව ඒක. මෙන්න මේ ජාතිය කාලකන්ණී කොහේ හරි ගිහිලා කරපු කාලකන්ණී කමේ කර්ම විපාකයෙන් මිනිස්සිය කියන පොඩි මාත්‍රයක් දිලා උපන්නොත් එහෙම. ඔන්නේ හතර දෙන හිස් වෙලා හතර කේන්දර පාළුවා වෙනවා. ඔන්නේ ලක්ෂණේ තමයි ඌ හිතුව දෙන කැදලා තියෙනවා කියන්නේ. මොකද මේ කර්ම විපාකේ එහෙම එකක්. ඒක උන් හිත දෙනක වගතුවක් වෙන්නේ නැහැ. ඌට වගතුවක් වෙන්නේ නැහැ ජීවිත කාලයේ. මෙන්න මේක තමයි ඒක හේතුව. දැන් අපි දැකලා තියෙන ඔච්චරයි දැන් මේගොල්ලෝ දකින්න එක පැත්තක් ඔච්චරයි. බෞද්ධ පැත්තෙන් හතර කේන්දර පාළු වෙන ක්‍රමයක් තියෙනවා. ඒක දැක්කේ නැහැ. අන්න ඒ ක්‍රමේ දන්නේ නැති නිසා තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. යම් කෙනෙක් ඉන්නවා. ඔහුට දානය හරි ප්‍රියයි. ගුණවතුන් හරි ප්‍රියයි. සාසනය හරි ප්‍රියතාවයෙන් යුක්තයි. දැන් මෙහෙම ස්වභාවයකින් ඉන්නවා නම් මොකද වෙන්නේ? අනේ මට ගෙදර ඉන්නවට වැඩිය හුඟක් හොඳයි. කොහේ හරි කමක් නැහැ. ස්වාමීන් වහන්සේ නම සීලවන්තයෙක් ගුණවන්තයෙක් ඉන්නවනම් බණ කියතේ නැතිනම් මගේ දවසේ එතන ගෙවෙනවා මට ගියක් ඕනේ නැහැ. ගෙව මට දිවුලත් එකයි නැතත් එක. අන්න ගෙහ ග්‍රහණය කරගන්න නැති උතුම් කෙනා. ඵල වෙන්න හිස්. හරි හම්බ කරමු. ලැබෙන හැටියට ජීවත් වෙනවා මට ගියා තියාගෙන මට ඊට වඩා හොඳයි තියෙන එකක් දන් දීලා හරි චිත්ත ප්‍රසාදී. ඒ වැදගත් දෙයක් නේ. මේ සල්ලි තියාගෙන මොනවා කරන්නද? මට නැති වුණා කමන්නේ. මට ඊට සතුටු වෙන්න පුළුවන් මෙන්න මේ වැදගත් දේ කරලා. ඒකද වේදන් කරනවා. එකතු කරගත්ත හතර ස්ථානය තීස් වෙලා. පෞලියයි මොනවා කරා උන්ට කිව්වට උන් බලක් අහන් ඉන්නෙත් නැහැ පිටිදකට යන්නේ නැහැ. උන් ඉඳ හිටම මේ කාම වෝගින් වෙන්න හදනවා. මට වැඩක් නැහැ උන් එක්කලා ඉඳලා. මට උන්ට කැවිති නම් වරිලා මගේ පැත්තට. මන් නම් යන්නේ නැහැ උන්ගේ ලෝභ දේශ මොහ පැත්තට. පෞලියෙන් ඈත් වෙනවා. හත යන හිස් වෙනවා. ඊට පස්සේ මොනවද හරි හම්බ කරගත්තේ යාළුවෝ? මොනවා හම්බ කරාද? නිවන මිස. විමුක්තියේ මාර්ගය හම්බ කරගන්නවා මිසක් මට මේ ලෝකේ හම්බ කරගෙන විහිගාගෙන මට මොකද ඇලින්න ගැටෙන ගිනි ගන්න දේපා. මට මේ සම්පත් නිහිත වැඩකුත් නැහැ. ලොකු වෙන ඇති වැඩකුත් නැහැ. ලාත් තත්තරානාන්තර නිවැඩකුත් නැහැ. මට ඕවා නෙමෙයි ඕනේ. මට ඕනේ විමුක්තිය. 10 වෙන ඉස්සුන. ඔය මහා පින් කඳක් වාගේ ඉන්න පුද්ගලයා ගිහින් උපන්නු. අලෝභ කඳක්, අද්වේෂ කඳක්, අමෝහ කඳක්. අලෝභයේ ලැබීමට අද්වේෂයේ සමගියට අමෝහයේ නුවරට හතරක් උන ඔය තුන් කොටස ලැබෙනවා. අප්‍රමාණ මොනවත් කරගන්න දෙයක් අවශ්‍ය නැහැ. ඕක දැනගන්න ඔය චක්‍රයෙන් විහිලා තියෙන තවත් තැන් තියෙනවා. ඒ අද වැහිලා තියෙන තැන්. ওই චක්‍රයේ තියෙනවා. ওই ලග්නේ විහිදි නැතුවට දෙවැනි ධනස්ථානිය කියලා කියන හොඳ ග්‍රහයෙ ඉන්නවා. ඒ අයගේ. වික්‍රමස්ථානිය තුන්වැනිලා තියෙනවා. ඒකෙත් තියෙනවා හොඳ ග්‍රහය. පුත්‍රස්ථානිය කියලා තියෙනවා. එතනත් තියෙනවා ගුණ ධර්ම වලට විහිදන්නා වූ හොඳ ලකුණු ඇති ග්‍රහය. ඒ වගේම තියෙනවා. අයස්ථාන කියලා 11 වෙනි. හරි වලවත්ව තියෙනවා. ඒකට ගැලපෙන්නා වූ ග්‍රහය ඉන්නවා. අර හතරේ නැතුවට ඔන්නේ හොඳ තැන් වල පිහිටවුවාම අන්න අර උත්තමයේ උප්පත්තියක හැටි. හතර කේන්දරේ වල උප්පත්තියක් උත්තමයේ. එක්තරා ගම්පහ ගත්තේ මහත්මිය මට වගේ දෙයක් තියලා බලලා මං කිව්වා මේ තැනත්ත නම් සෙල්ලම් කෙනෙක් නෙවෙයි. හැබැයි අනිත් මෙච්චර කාලා ලහව දැඟවලි කාලකන්ණිය කියලා කියලා ඇත. එදී මහත්තයා කියන්නේ කොහොමද මහත්තයාගේ දැන් දෙරීමේ හැටි. මං කිව්වා මේ පුද්ගලයාට කිසි දිනකින් අම්මා තාත්තකින් කියලාවත් හරි හම්බ කරගන්න අවස්ථාවක් නැහැ. නිරායාසී ලැබෙන පුද්ගලයෙක්. මොකට අනික් අය ධනෙ මොහු වෙනුවෙන් දමලා දෙනවා එකට කොල්ලලා දෙනවා. මෙයා මහන්සි වෙන්නේ නැහැ ඒකට. මෙයාට ගෙවල් දොරවල් ඉන්නයන් අනික් අය හදලා දෙනවා මේ ජාතියකෙදී. මෙයාට සම්පත් වැහි වහිනවා. මෙන්න මේ ජාතිය පුද්ගලයෙක් කියන්නේ. මහත්තයා ඔය කතාව ඔච්චරයි කිව්ව මොකද හේතුවෙන්ද කිව්වා. මාත් ජ්‍යොතිෂය ඉගෙනගෙන තියෙනවා. ජ්‍යොතිෂය ඉගෙනගෙන තියෙන මටත් ඔහොම එකක් අහු වුණේ. ඕක හතර කේන්දරේ පහළ කාලකණියගේ කේන්දරයක් කියන එක තමයි ජෝතිෂය කියන්නේ මලක් කියන්න තිබුණේ ඒ පැත්ත තමයි. නමුත් ඔහොම නොවන කේන්දරයක් අහුවෙච්ච හින්ද තමයි මාත්මේ පරික්ෂණය කළේ මේ කවුද දන්නේ කියලා වා. ඔය කියන කාරණා සම්පූර්ණ නැත්. එහෙනම් මගේ පුදායි කේන්දරේ. ඒ පුතා ඔය කියන જાතියම කෙනෙක්. මම ඔබ විතරේ කියන්නම් කිව්වා. ඉස්කෝලේ යනකොට පාසලේදී දක්ෂම ළමයා සෙල්ලම් ක්‍රීඩා ආදියට ගිහින් බලන පළවෙනි තැනමයි ගන්න. විදේශික යුවලක් දරුවෝ නැති යුවලක් මේ ලංකාවට ඇවිදලා ඉන්නකොට මේ කාර්ය සිවුර මේ ළමයාගේ ක්‍රියාකාරී දැකලා බොහොම ආදරයක් ඇති වුණා. ඊට පස්සේ හොයාගෙන මේ ගෙදරට ඇවිදලා හිටන් ඒගොල්ලෝ කියනවා බලන විදිහට කෝටිපති දෙන්නේ වෙන හට. ඒ දෙන ගිහිලා ඉන්න මේ ළමයාවත් දරුකමට දෙන්න. ළමයාට කෝටි පහ පළමුව පොතේ ළමයාගේ වෙන් කරනවා. ඔයගලන්ට තෝරන තරම් දෙයක් දෙනවා. අපිට හරි ප්‍රියයි මේ දරුවා. අපිට දෙන්න වෙයි. ගෙදර එන්නත් අවස්ථාව දෙනවා. අපිට දරුවේ පදින් තියා ගන්න ඕන. ඉල්ලීමක් කළා ව්‍යවසරිය අරගෙන. එයාට කෝටි ගණනක් මුදල් තැන්පත් කරලා එයා වෙනුවෙන් ධනවත්කම් තැන්පත් කරලා අර කොල්ලන්ගේ මුළු සේසත වස්තුව ලියා දුන්නා මේ ළමයාට. ඒ රටේ කෝටි ගණනක් කෝටිපතිය කියලා නිකම්. රටේ තාත්තයි ගමේ තාත්තයි කියලා කියන්නේ. ඒ ළමයා දැන් ඒ කියන්නේ රට තාත්තා කියන්නේ එයාට. ගමේ තාත්තා කියන්නේ තමන්ගේ ඇද කරපු අම්මට තාත්තා එනම් කියන්නේ. ඉතින් රටේ අම්මයි රටේ තාත්තා කියන්නේ ඒ දෙන්නා. අම්ම තාත්තා කියලා මේ සලකන. ඉතින් අපිට යම් කිසි අවස්ථාවක ගේලන්ට ඇරෙන සල්ප තුනක ගියක් තිබුණා. බොහොම ලස්සන මාලිගාවක් වා. ඒක හදලාම කෝටි ගණක් වියදම් වෙලා ඇති. ඒ හදන්න. ඒ හදලා තියෙන්නේ රටේ තාත්තලායි රටේ අම්මටයි ලංකාවට ආවම ඉන්නේ. අනිකයට එතකන් ඉඳ තට්ටු දෙකක් එක තට්ටුවක් ඒගොල්ලන්ට. දැන් මෙන්න මෙහෙම හදලා වෙනවා කියලා මෙන්න මේකයි ඒගේ. මම එක ගිහිලා පෙන්නලවට කිව්වා මෙන්න මෙහෙම පුදුම දෙයක්. මං ජෝතිෂයේ විශ්වාස කළේ නැහැ මේ කියන ඒවා ඇත්ත කියලා මේ කියන කියවනවා පුදුම දෙයක්. මේක ඇත්ත වුණේ මෙහෙමනේ කියලා පෙන්නනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔවා ජෝතිෂයේ හැඟවිච්ච වැති. ඉතින් හැඟවිච්ච වැත්තක් අල්ලගෙන වෙලා අපි කතා කරන්න ගිහිලා ජෝතිෂයේ මෙහෙම කියලා තියෙනවා කොහොමද හරියන්නේ කියලා. අද කියන මේ ජෝතිෂඥයෙක්ගෙන් ඔක නිගමනය කරන්න බැහැ. ඒගොල්ලෝ ඉන්නේ එක්තරා පොතේ සීමාවච නෂ්ටාවදේශ දැනුමක. එතන ඉඳලා මෙයා මයින්ද බෑ. ඒකයි කියන්නේ. නිසා මේවෙන් අරගෙන මෙයාගේ ජීවිතය හරියන්නේ නැහැ කිව්වට ඒවා ඉෂ්ට වෙන්නේ නැති වෙනවා. මොකද හේතුව ඒ ශාස්ත්‍රයේ පූර්ණ වශයෙන් තියා අඩක් තියා හතරෙන් එකක්වත් අද නැහැ. ඉතින් මේකෙන් අද ඇත්ත කියන්නේ බොහොම අමාරුයි නිකන් ඒ එක එක කරන්න මොනව හරි කියන බේරෙනවා නිසා. ඒකයි කාරණේ. මම දැන් හැබැයි ඒවා කරන්නේ නැහැ. මම ඒක කල කරපු පරිස්සමයි කිව්වේ. ඕවා එකකට වැඩක් නැහැ කියලා ඇත්තල ඊට වඩා පැත්තක් නේ බුද්ධාමතුල තියෙන්නේ. ඒ පැත්ත හරියට දැකලා ඒ පැත්ත යනවා නිසා ওই පැත්තේ මම එන්නේ පරිස්සම කරලා ඔයත් ඇත්තක් තියෙන බව දන්නවා. හැඟවිලා තියෙන ස්වභාවය වගේ කිව්වේ හැම එකම තියෙනවා මේක.